නිවන් අවබෝධ කර ගැනීම වීර්ය දැරුවොත් මෙම ආත්ම භාවයම කරගත හැකිද කියලා සියල්ලන්ට මෙහෙම බෑ. ඉතින් ඒ හේතු වාසනා තියෙන ඇත නම් එහෙම ලැබෙනවා. නමුත් කවදාවත් අපත යන්නේ නැහැ ධර්ම වීර්යය. ඒ කාන්තේම අප්‍රමාදී ගමන්ට හේතුකාරක වෙනවා. වෙලා හිටන් ඊට අවශ්‍ය කරන පෞතලයේ සකස් වෙලා ඒ ඵලය ලබන්නේ හේතු වාසනා ලැබෙනවා. මේ ඒක තේරුම් ගන්න ඕනේ. මොකද වීර්ය කරන්න වටිනා මොකක් නිසාද? සුදුසු නිසාම තමයි මේ බුදුදහම අහන්න හිතෙන්නේ. ආලා දරන්න හිතෙන්නේ. අරලා අනුගමනය කරන්න හිතෙන්නේ. ලොකු සුදුසුකමකට තේරිලාපත් වෙලා තියෙන නිසා. ඒ මට්ටමට එන්න මානසිකත්වයක් කායිකත්වයක් ඉදන් හසුරවන්න යම් කෙනෙක්ගේ හැකියාවල් ලැබුණා කියන්නේ. කල්ප ගාහන කියන තෙරුම් පුරපු කෙනෙක්. එයයි ඒක දන්නේ නැහැ. කකුසල බුදුරන් වහන්සේගේ කෝලාගම කාශ්‍යපාදී බුදු පියාණන් වහන්සේලාගේ බුද්ධ ශාසන වලත් ඉඳලා දැකලා යම් මට්ටමකින් චිත්ත ප්‍රහාදී ඇති වෙලා ඒ වගේ එදා දුන පිළිවෙත් පුරලා මග වඩාගෙන ආපු නිසා තමයි අද බෞද්ධයෙක් වෙලා මෙහෙම ඉඳ සිල් සමාදන් ඉන්න ඕන කියලා හිතෙන්නේ. එදා ඒ අය වීර්ය කරපුවාම ඒකාන්තයෙන් ලබන්න හේතු වාසනා බොහෝ කොට තියෙනවා. එහෙමත් කරගන්න බැරි වුණා නම් මේ අධ්‍යාවේ කවදාවත් දුගතියේ ඊළඟට දුගතියේ පත් නොවෙන්නේ සුගතිගාමී වෙන්න හේතු වාසනා ලබනවා. එතෙන්දි ගිහින් ඉපදුන තැනක මේ බුද්ධාන්තරයේ ගෙවිලා හිටන් මේ සාසනය අතුරුදහන් වෙලා මෙහෙ දකින්නේ නැති වුණත් අවුරුදු කෝටි ගාණක් කැනකන්වත් දෙව්ලොවල ඒ අවබෝධය ලබාගත දේවතාවන්ගේ සාකච්ඡා තියෙනවා. එතන ගිහිල්ලා උපදිනවා දේවකායිකින්. දේවකායිකින් උපන්නාට පස්සේ ඒ වල ඇහෙනවා. ඇහිලා හිඳ සෝවන් වෙනවා. ආය ආපහු වෙන දෙයක් නැහැ. සුද්ධ කරගන්න පුළුවන් හේතු වාසනා ඒ ඇයිද එහෙමත් තියෙනවා. එහෙම වාසනාවක් තියෙනවා. ඒ නිසා නම් බය වෙන්න දෙයක් නැහැ. මේ උත්සාහ කිරීම ඉතාම සාර්ථකයි. අදම ලැබෙන්න කියලා හිතන් කියක් දැන් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගහක් හිටවාගෙන ඒකට අවශ්‍ය කරන අපෝපත්තාන කරන්නා වූ ගොවියාට මට අහවල් දවසේ කොවුල කද ලැබේවා අහවල් දවසේ මට මල්පල ලැබේවා කියලා හිතුවක් නැතත් වෙනවාද එහෙම? යා නොහිතා හිටියා සාතුව හරියට කළොත් ඒ ගහට උරුම කාලයක් තියෙනවා. ඒ කාලෙදි ගහ හැදිලා වෙලා මල්පල හට ගන්නවා. මෝරලා කොවුල කද හට ගන්නවා. ඒ කාලෙදි ප්‍රතිඵල ලබා ගන්නවා. ගොවියාට ඕනෝනේ ඊළාට ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ ගොවියා කියලා කියන්නේ මේ ආර්ය පුද්ගලයා නම් ආර්ය මාර්ගය අනුගමනය කරන කෙනා නම් ඔහු කරන සාත්වෝ තමයි සතර සතිපට්ඨානින් යුක්ත මේ ආර්ය මාර්ගය අනුගමනය කිරීම. ඒ ටික කරගෙන යනකොට සාත්වෝ හරි මට අද සෝවාන් වේවා හෙට අකුරුදාගාමි වේවා කියලා හරියන්නේ නැහැ. කිව්වත් නැතත් ඒ මග අනුගමනය කරන කවදා හරි ඒකාන්තයෙන් උරුම හිමිකම් වෙලාවේදී ඒ ඵලය ලැබෙනවා. ඒක දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒක ධර්මතාවයක් කියලා පෙන්නන මාර්ගය විතර හරියට දැනගෙන අනුගමනය කරන්න ඕන. අද ලැබේවා හෙට ලැබේවා කියලා තම් දුක් වුණාට හරියන්නේ නැහැ. ඒක ලැබෙන වෙලාවට ලැබෙනවාම නොලැබියන්නේ නැන්නේ. ඒක වෙන්නේ තේරුම් ගලන් කටයුතු කරගන්න ඕන. තාත්මි පාතුනා සමෝලයක් වතියනවා වෙලාව මදි වෙනවද සාකච්ඡා කරන්න ගියා. කෙටි වශයෙන්වත් ඉතාම කෙටියෙන් කියනවා අනත්ත ලක්ෂණ සූත්‍රයේ විස්තර කළ වහදා දෙල කියන විස්තර කරන්න බෑ. මේක පැය ගාණක් යන විස්තරය. ලෝකේටයි කිය අන්තරමත් දේ ඇද්ද විවිධ ක්‍රමවලින් ලෝකේටයි කිය විග්‍රහ කරනවා. ඒකෙදි මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ විග්‍රහ කරන්න වෙන්නපු ක්‍රම වේදියක් තියෙනවා. ඇස කන දිවනාසී ශාරීරිය මලකින ඉන්ද්‍රිය හය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ගෝචර වෙන කොටස් හයත් එක්කලා අයගෙන ඒ දෙකින් හටගත්ත චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේ හයයි. ඒකෙන් හටගන්න චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීවා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස කියන මේ හයයි. එයින් ගොඩනැගෙන චක්කු සංපස්ස ජා වේදනා, සෝත සංපස්ස ජා වේදනා, ගාන සංපස්ස ජා වේදනා, ජීවා සංපස්ස ජා වේදනා, කාය සංපස්ස ජා වේදනා, මනෝ සංපස්ස ජා කියන වේදනා කියන මේ ටිකයි ගත්තාම ලෝකේට අයිති සියලු නාම රූප පද්ධතිය කොටු වෙලා ඉවරයි. ගතහිත ලෝකේ ආදී යමක් කිව්වනම් සියල්ල කිව්වනම් සියල්ල කොටු වෙලා ඉවරයි. ඔන්න එකක් නෑර පෙන්නලා පෙන්නවා මේ හැම එකක්ම ස්වභාවය මොකද්ද? අර්ථ වශයෙන් ගන්න හරියක් ඔය එක නෑ කියලා විග්‍රහ කරලා දෙනවා. චක්කෝ අනත්තා, සෝතං අනත්තා, රූපං අනත්තා, සද්දෝ අනත්තා, ගානං අනත්තා, ගන්ධෝ අනත්තා, දිව්වා අනත්තා, ලසෝ අනත්තා, මේ ආදී වශයෙන් අනත්ත භාවය විසී කරවලා දෙනවා. අනත්තා කියන්නේ මොකක්ද කියලා ඉතල දැනගෙන මේකින් එක අනත්තව දකින්න ඕනේ. චක්කු අනත්ත, රූපං අනත්ත, චක්කු විඤ්ඤාණං අනත්ත, චක්කු සංපස්ස අනත්ත, චක්කු සංපස්ස ජා වේදන අනත්ත. ඔන්න ඔය ටික විග්‍රහ වෙලා තියෙනවා. කෙටියෙන් කියන්නකෝ හරි. අනත්ත වෙන්නේ නැහැ. සෝතං අනත්ත, සද්දෝ අනත්ත, සෝත විඤ්ඤාණං අනත්ත, සෝත සංපස්ස අනත්තු, සෝත සංපස්ස ජා වේදන අනත්ත. ජීව ටිකක් විග්‍රහ වෙලා තියෙනවා. ඔන්නේ මේ හැම එකක්ම ආත්ම ආදි වශයෙන් මමයේ කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න හරයක් තියනවද නැද්ද කියලා ඔබලා හිතලා බලපල්ලා කියලා එකින් එක විග්‍රහ කරලා පෙන්නනවා. ඔය හේකවත් මමයේ කියලා, මගේ ආත්මය කියලා ගන්න හරයක් නැහැ කියලා දැනගත් දවසට හිත උපාදානයන්ගේ මිලියා විහත්තරපත් වෙනවා. පස්සක තවසන්න දේශනා කරපු විග්‍රහ සූත්‍රයේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ ඉතාලම කිපියෙන් කියන්නේ කියන්න වෙලාවක් නැහැ. මොකද දැන් අනුමෝදනාවක් තියෙන හුඟක් කල් යන්න වහින්න පුළුවන්. පස්න ගාතිය නිසයි වං කළේ ඉවර කරන්නේ. දැන් මේ තාප්‍රඥය කමා කර නොගත් ආර්ය උපවාද පැහැදිලි කර දෙන්න කියලා කියනවා. යම් තවදක දෘෂ්ටිගත වෙලා ඉන්න තාක්කල් තමන්ට ආර්ය හොයන්නත් බෑ, අනාර්ය හොයන්නත් බෑ. බැරි වෙලා හරි ආර්ය පුද්ගලයෙකුට එවත් සෝතාපන්න දැන් පටන්ගෙන අත්‍යාර්ය පුද්ගලයන්ට පටන්ගෙන බුදු පදේ බුදු මහරහත් කියන තැනට එනකන් ඒ සියලු දෙනාටම කවරෙකෝ යම්කිසි අභූත චෝදනාවක් නැගුවනම්, ඒ වගේ හිංගි හිංසාවක් කරා නම්, ඒ දෘෂ්ටිය ඒ ලක්ෂ්‍ය අත් නොහැර ඉන්න තාක් කල් ඔහුට කමාවක් නැහැ. යම් දවසකදී තමා විසින් එවන් දෙයක් සිද්ධ වෙලා ධර්ම අවබෝධයක් ලැබුණාම ඉදාට වැටහීමක් එනවා. අනේ මං අතින් බැරි වෙලා හරි යම් සිදී එවන් උත්තම ආර්ය බුද්ධිලයට වරදක් වෙලා තිබුණා, අනේ මම අද කමා කරනවා අදිෂ්ඨාන කරගන්නකොටම ඔහු කමාවෙන් නිදහස් වෙනවා. ඔහු කමාව ලැබෙනවා. මෙන්න ඔහු එතන ඉවත් වෙනවා. මොකද වෙන්නේ? ඒ තාක්කාලීය දෘෂ්ටිය තියෙන තාක්කාල ඔහුට සත්පුරුෂයා හඳුනන්න බෑ. සත්පුරුෂය කියන හැඟීම ගන්න බෑ. දුස් කියනවා. ඒ තාක්කාල ඔහුට මග වැහෙනවා. යම්කිසි බලා අවබෝධයක් තිබුණත් මේක අති සූක්ෂම නිසා ඒ මට්ටමට මග වැහෙනවා. සෝවාන් පුද්ගලයෙක් යම්කිසි කෙනෙකුට එහෙම කෙනෙකුට යම්කිසි බාහිර දෙයක් දැකලා දොසක් කිව්වනම් ඒ දොස කිව්ව තමන්ගේ මාර්ගයේ ඵලය ලබන්න බෑ. වැහි දෙනවා අයත් දැවට අපාගත වෙන්නේ නැහැ ආර්ය උච්ච නිසා. හැබැයි ඥානීය නගන්න බැරි වෙනවා, හිර වෙනවා, නවතිනවා. එහිදා එකක් හරි භයානකයි. හැබැයි යම්කිසි මොහොතක චිත්ත ප්‍රහාදී ඇති වෙලා ඒ තමා විසින් ගත්ත දුක්ඛ හිත අයින් කළා නම් ඒ එල්ල කරමු කෙනා කිරි ඒ මොහොතේ වටන් එන කමාව සුද්ධයි. මහානම් මේ ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැත්නම් පලනා පපුව අකුල් දෙකලා ගහනා මේ ගලින් එහා ගත්තද ආලෝකයක් තියා ඔය අපවාදී කියලා නේ ඉඳගත්තේ. බලහන් දෙමි පස්න අහන්න. යක්ෂය මාගේ දෙපයින් අල්ලා මේ ගගින් එහා පැත්තට විසි කරන්නවත් මගේ පපුව පලන්නවත් සමති තුන් ලෝකේම නෑ. උඹ තියා උඹට අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අහගන්න. ඒකට මම උත්තර දෙන්න. මේ ප්‍රශ්නෙට උත්තර දෙනකොට ඊයමර හත් වෙලා ගියා. සතිය වැඩෙන්න පටන් ගත්තා. මොකද හේතුනේ? යකා පදුත්ත මනසින් නෙමෙයි කතා කළේ. යස ගතියේ පුරුද්දට පදුත්ත මනසකින් නෙමෙයි හැටි යකුනේ. මම කතා කරන්නේ එහෙම තමයි. හොඳ වචන කියලා හොඳින් කතා කරන්නේ නැහැ. කතා කරන්නවා මේ පුරුද්ද එහෙම තමයි. කොරන්නම කියනවත් නෙමෙයි. ඒ හැටි අනිකාන්නේ චිත්ත ප්‍රහාදයක් එනකොටම ඒක එතනින් ඉවරයි. චිත්ත ප්‍රහාදයේ හේතුවක් බුද්ධ ගුණය නිසා මේ ස්ථානයේදී එනවා. බලහඬ හේතු තිබිච්ච නිසා, යක්ෂ ගතිය නිසා වෙච්ච ගතිපුරුද්දක් නිසා තමයි ඒක උපවාදයක් නොවුනේ. යම් කෙනෙක් පදුට්ට මලසෙන් කිව්වන අයම ඒක මහා බලවත් උපවාදයක් වෙනවා. ඉතින් පදුට්ට මලසෙන් කියනවා කියන එකයි භයානක. උපවාදෙ ගොඩ නැගින්න එතකොට. ඉතින් එහෙම දෙයක් හසරේ හරි කෙල්ලා තිබුණා. අවිට මේ යථාබෝධිය දැනගෙන දැනගත්තාට පස්සේ අනන්ත සංසාරයේ මේ දක්වා මගින් යම් සත්ව කෙනෙකුට සත්ව විදින අවලක් අසාධාරණයක් වරදා ප්‍රමාදෝෂයක් වෙලා තිබුණා නම් අද මම ඒ සියල්ල කමා කරනවා. මීට පස්සේ මගින් එහෙම දෙයක් නොවෙන්න වග බලා ගන්නවා. මම අද මේ කරගත් අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදිය මා නිසා අවෙච්ච අසාධාරණයට වේදන ගෝචරේ සත්වයට වන්දි ගෙවනවා. අද මේ සාන්තිය මගේ යට වතුර වුණා කියලා. දැන් මේ හැමදාම මේ ස්ථානීය කරනවා පරිවිම එක එක මොහොතක් ගන්න. තවත් මොනවද ඉතිරි දින උපවාස එයා වෙදින් ඉවරයි. ඉතින් දැන් දැනුවත්ව ඒ පූජා කරවන්න කියන්නේ ඒකයි. එහෙම කෙරුවොත් ඒ වගේ කොළඹ දිවිලා හේතු වාසනා ලැබෙනවා. මේ මාර්ගය වඩා ගන්න. කොහමද අද ප්‍රශ්න කිහිපයකට වදිතර සම්බන්ධ වුණා. වෙලාවත් අවසානයි. තමී කර්ණ ස්වාමීන් වහන්සේලා වටහාපත් පරිහරණය කරන්නේ ඇයි කියලා පහදලා දෙන්න. ඉන්ද්‍රිය සංවර භාවයේ ප්‍රධාන කාරණයක් වෙන. ස්වාමීන් වහන්සේ පුටුවක ඉඳගෙන ඉස්සරහා බලාගෙන බලන කියනකොට ඉස්සරහට එනවා උපාසක කම්ලා කෙනෙක් උපාසිකාවක් ඇවිදලා මොකද කරන්නේ? දෙක කකුල් දෙකේ දණිස්සෙන් උඩට නම වාගෙන ඉඳලා එහාට දුසනවා මෙහාට දාන. හාමුදුර රහත් වෙලා එක්තරා වික්ෂුන් වහන්සේලා මම දැනුවත් සිවුරු ඇයි මම කිව්වා ඇයි ඔය මෙහෙම ලකලි අති දුර්ලභ වහතේ මහණකම රැකගත්තේ නැත්තේ ඇයි අනේ ආදුනේ කොහොම රැකගන්නද බලක් කියන්න ගියා මම රහත් වෙලා හරි ලස්සන ගෑනු ලක් ඉස්සරහට ඇදී ඉඳගතව නැහැ කොච්චර හරි කබල ඔතල එහා වැතර දාන අනිත් පැතර දාන මට ඉන්නේක වේුණා මම දැකලා වද මට බෑයි ඉන්න මා සිවුරු ඇරි වඩාවත දියා ගතනා මොකද වෙන්නේ? වඩාවත දියානේ වලකින්නේ ඉස්සරහ ඉන්නේ නැහැ ඊටික. අනික හරිය වෙන්නේ. ඉගේ පල්ලේ පපුවේ පල්ලේ හරියා පේන්නේ අඩමයි නැටවල වඩාවතට වැහිලා. තමල්ලඟ නේත්‍රෝත්තිය ඊටික වැහිනවා. මෙන්න මේක ප්‍රධාන කාරණේ සංවරත්තේ ආධාරකය. මේකේ තියෙනවා ධර්ම චක්‍ර දෙකක්. වඩාවතක් තියෙනවා එක පැත්තක. ඒකෙන් පවන් සලන මේ වටාපතක් තියෙනවා ඒකේ මොකද කරන්නේ වටාපතෙන් කෙරෙන වැරේ දන්න කුලං ගහන්නේ අවන්පත කියනවා උගර සාවචනය ඒකෙන් කරන්නේ පවන් සලන වටාපතෙන් ගැහුවොත් කුලං වදින්න අවන්පතෙන් ගැහුවොත් පවන් සලන දුක්ඛා දුක්ඛ සමුදාය සත්‍යයි දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ මාර්ගනි ප්‍රතිපදාරි සත්‍යය කියන ওই දෙකයි දෙකම ඇත්තේ දෙන්නේ ලිය. අදිකේ ලියලා නැහැ. නිතර සිහි කරන වදන දෙක. වට කියන්නේ සසර ගමන. මේ වටේ ආපු ක්‍රමයක් තියෙනවා. අන්නේ වටේ ඉඳ රත්ය කරගත්තේ මොකද්ද? ඒ මත ලියා දින අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන අන්නේ සමු චක්‍රේ සලායතන පත්‍ය පස්ව පස්ව පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ සෝක පරිදේ දුක්ඛ දෝමන සපායාස සම්භවන්ති. ඒ පැත්ත ගත්තාම වෙන්නේ වට ආපතාවි. ඕකෙන් සිද්ධ වෙන්නේ හූල කියලා කියන්නේ කාමීට පංච කාමීට කියන නම තමයි හුල සූල. අන් කියන්නේ ආහාර. පංචකාමයේට ආහාරයක් වෙනවා ඔක ගත්තොත්. ඕකෙන් වැදුනොත් පහර මොකද වෙන්නේ? සතර ගමන හැදෙනවා. වටාපතින් උලන් ගැවුවොත් සතර ගමන කිව්වේ ඒකයි. සුලාන් ඒක රිදෝණ එකක්, දුක් දෙන එකක්. ඒ පැත්ත තමයි පහර වදිනවා. ඒ අන් කියන සතර ගමනට එදිනම් අවකරණ පැත්තක් තියෙනවා. අවිද්‍යාව යත්තේ වාසේත විරාග නිදා සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ විඥාන නිරෝධ නාම රූප නිරෝධ නාම රූප නිරෝධ සලායතන නිරෝධ සලායතන නිරෝධ පස්ස නිරෝධ පස්ස නිරෝධ වේදනා නිරෝධ වේදනා නිරෝධ තණ්හා නිරෝධ තණ්හා නිරෝධ උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධ භව නිරෝධ ජාති නිරෝධ ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සෝපායාස නිරුද්ධාන්ති. මෙන්න පව අන් සලන මේ පාප වැතර හේතු වෙන ආහාරය සලන්නේ මොකෙන්ද? ඔන්න ඕකේ. ඒ පැත්තෙන් පවන් සලන හැටි බලනවා. අර පැත්තෙන් හුලං ගන්න හැටි බලනවා. අවන්පතෙන් පවන් සලන්නේ කොහොමද? වටාපතෙන් හුලං වදින්නේ අනිත් විදියට. දෙපැත්තදීම ওই දෙක. ඔකට අවන්පත කියනවා වටාපත කියනවා කුමක් නිසා අවන්පත කිව්වද මොකක් නිසා වටාපත කිව්වද කියලා මොන පොතකවත් නැහැ. ඔය වැහිච්ච හේලාටුවා ඔයාකම අයින් කරලා තෝරා ගන්න බැරුව. නමුත් බොහොම ගැඹුරු දහම් පැත්තක් දීපැත්තේ නිතර බලන එක. මෙන්න ලෝකේ සහ ලෝක සමුදියේ එක පැත්ත හරවා සී කරනවා. අනිත් පැත්ත හරවා ගන්නවා වටහපතේ අනිත් පැත්ත. මෙන්න ලෝක නිරෝධය සහ නිරෝධ මාර්ගය. චතුරාර්ය සත්‍යය පිළිබඳ නිතර හිතන්න ගත්ත කර්මස්ථානයේ පත්කඩ වටහපත අවන්පත. ඕකෙන් විශාල කාරණා කීපයක් සිද්ධ වෙනවා. එකක් තමයි නිතර චතුරාර්ය සත්‍ය ධර්මයේ සීකන ක්‍රමවේදී නිතර දකින්න සිහියට ගන්න. ඒක සපහන් වෙලා තියෙනවා, බලබල සපහන් දකින්නවා. අනික තමයි ඉදිරියේ තිබෙන ආ විකෘති විසම අදහස් විසම දර්ශන වෙයිලා යනවා. ඒ වෙන වෙන බාධකින් නැති වෙනවා. මේ ওই දෙක තමයි වටහවතින් අවන්පතින් කෙරෙන්නේ. දෙමාපියන්ගේ මිනී එම්බාම් කිරීම සඳහා බාරදීමේ ක්‍රියාත්මක වන චේතනාව මරණය කල් තබා ගැනීම වන නිසා මව මැරීම ප්‍රියා මැරීම යන අකුසලයන්ට අයත් වන්නේද කියලා මේ ප්‍රශ්නයක් අහනවා. අදහස ඒක බව නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. නමුත් එක දෙයක් වෙනවා. අවිද්‍යාවෙන් යුතව අපි නොදන්න පැත්තක් දන්නේ නැතුව යමකට අත ගහපුවාම ඒකේ සිද්ධ වෙන යම් කාර්යයක් තියෙනවා නම් ඒක අවිද්‍යා සහගත වායින් ගොඩනගෙන පාපයට සිද්ධ වෙනවා. දැන දැන කළොත් නම් කර්ම පතයක් වෙනවා. කර්ම පතයක් බවට පත් වුණේ නෑ. කර්ම පතයක් බවට පත් වුණේ නෑ. මොකද පතුක් බව දැනගන්නේ නෑ. දැන් මෙරිලා කියලා හිතා ඉන්න. මරණ චේතනාවකුත් නෑ. යොදන උපක්‍රමයකුත් නෑ. ක්‍රියාත්මක කරෙත් නෑ. මරණ අදහසක් ක්‍රියාත්මක කළ නව සත්‍යය මල. ඒ වෙලාවේ කර්මයක් කර්ම පතයක් බවට පත් වෙන ප්‍රාණඝාත කර්මයක් කර්ම පතයක් බවට පත් වෙන හේතු වෙන කාරණාවන්ගින් එකක් සිද්ධ වෙලා තියෙනවා තමයි දන්නේ නැතුව. කර්මයක් බවට පත් වෙන්නේ නැතිඳ ආලාන්තරික වෙන්නේ නැතුවල කර්ම පතයක වෙන්නේ නැතුවට ජීවත් වෙලා ඉන්න වවහව පියාහව ජීවිතෙන් චුත වීමට හේතු වෙන ක්‍රියාවකට ආධාරයක් ලැබෙනවා තමන්ගේ අදහස. ඉතින් දෙමාපියන් ඕක දරුවෝ ඒකට කරන්නේ නැතුව මම ඒකයි කිව්වේ. ඒවා කරන්න කෙනෙකුට බාර දෙන නිහඬ ක්‍රමවේදී හදාගන්න කියලා කල්තියා. කල්තියාම කියනවා අම්මා නැතුනාලා පස්සේ එම් බාම් කරන කතාවල එහෙම මට බාර දෙන්න හැප්පෙන්න එපා. දැනුවත් වෙලා ඉන්නයි මම කල්තියාව කියලා දුන්නේ. ඒවා අනික් කවුරුහරි ඕන කෙනෙක් කරගන්න මන් දන්නේ නැහැ. මට පාස් නෑ. මට එහෙම බාර දෙන්න හැප්පෙන්න එපා. අම්මා තාත්තා දෙන්නගේ කටයුතු ඔයදී කරන්න යන්නේ. ඒ නිසා ඉස්සර මිනිය පුච්චන්න දැම්මහම සර මිනිය පුච්චන්න දානකොට මොකද කරන්නේ? මිනිය පුච්චන්න දුව පුතා ඒගොල්ලෝ අත ගහන්නේ නැහැ. ඒ වැඩේ කරන්න එකෙක් ඉන්නවා. ඒ තමයි බෑනා. මව්පිය නෙවෙයිනේ එයාගේ. බෑනා තමයි ඒ වැඩේට වෙන් කළා තියෙන අදාන ආලාදී පටන්ගෙන. ඉතින් අනික් අය අහනවා මොනවද මොනවද පුටන්නේ කියලා. නැන්දාමගේ දෙනකට නෝ කියලා කැත්තත් අලං කරේ තියාගෙන වටේ යනවා අර හතර කන් වල පොටලා. ඔම කොටලා කියලා එයා තමයි බින්දර දියා. ඒ කාලේ එම්බාම් කලේ නෑ. මලමිනිය පිච්චුවෙත් එහෙමයි. කවදාවත් මලමිනියට ගින්දර දියන් දුව පුතා ඉදිරිපත් වුණේ නෑ. ඉන් ඒ මොනවා හරි දැනගෙන හිටපු නිසා. දැන් තමයි මෙච්ච ගාම පුතා දුව අසහ කරලා ඔක්කොම කරලා ඉවර ඔපරේෂන් කරන්න ඔක්කොම කරන්න අසහ කරලා පුරුදු කරලා තියෙනවා. නමුත් භයානක දේවල් ඒකයි මම කියන්නේ. දෙමාපියන්ගේ ඔය දැන් නවීන ක්‍රමපන්නේ අනුව ඔය ජීවිත හානියට හේතු වනෝ කපන කොටන දේවල් වලට දුව පුතා ආසං කරන්නේ නැතුව ඒකට අනික් කෙනෙක් ඒක අත ගහ ගන්න එක හරි වටිනවා කියන්නේ ඒකයි. මොකද ඒක වලවත් වෙන්නේ අනික් කෙනෙකුට. දුවෙකුට පුතේකුට නම් අන්සෝ මාත්‍රයක දෙමාපියන් සිද්ධ වෙන හිංසාවලින් විශාල බල කරදර ඉන්න පුළුවන්. ආනන්තර පාප කර්මයන් වුණාට බලපතල කරදර ඉන්න පුළුවන් නිසා කියන්නේ ඒවැම් පරිසාවෙන්ද ක්‍රමයක් මම ඒ කියන්නේ. කර්ම පතයක් බාරපත් වෙන්නේ හේතු නැහැ ඉතින් පූර්ණ නැති නිසා. නව කර්මයක් සිද්ධ වෙන්නේ ඉඳ තියෙනවා එකයි කියන්නේ කර්මයක් හරි සිද්ධ වෙනකොට. ඒ වෙනකොට මැරලා තිබුණ නැත්නම් මොකද වෙන්නේ? අර මැරලා කියලා හිතාගෙන කිව්වට හරියනවද? එහෙම දෙයක් තියෙනවා. දැන් රහතන් බව දන්නේ නැහැ. රහතන් වහන්සේ මැරුවොත් මොකද වෙන්නේ? ආනන්ද බාප කර්මයක් වෙනවා. කවුද රහත් බව දන්නේ? දන්නේ නැති උනාලා කරන දෙයක් නෑ. හැබැයි ප්‍රාණඝාත චේතනාව තිබිච්ච නිසා මෙතන ආනන්ද බාප කර්මයක් සිද්ධ වෙනවා. එම් බාම් කරන්න ගියාම එහෙම එකක් එන්නේ මැරිලා කියලා හිතාගෙන යව නිසා එහෙම ප්‍රාණඝාත චේතනාව පහළින් නැති එක ඇත්ත. නැව නොමැරි හිටම කෙනෙක් හිටියනම් ඒ ක්‍රියාව නිසා මරණයටපත් වෙනවා. එහෙම වුණොත් එහෙම තමන්ගේ අමනෝචන ක්‍රියාකලාපයක් නිසා මවගේ පියාගේ මරණය සිද්ධ වෙනවා කියන සිද්ධිය සිද්ධ වෙනවා. ඉතින් ඒකත් ගැළපෙන්නේ නැති නිසා තමයි කියන්නේ දෙමව්පිය දරුවන් දෙපා දරුවන් මේ දරුවන් දඟලන්න හොඳ නැහැ දෙමව්පියන්ගේ ඔයගේ සිද්ධියවලදී අත ගහන්න නැතුව අනික් කෙනෙක් ඒවා කරන්න පුරුදු වෙන්න කිව්වේ ඒකයි. ඒක වැඩිපුර යහපතට හේතු වෙන නිසා. අපිට අද විතර සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ. දහම් පුණ්‍යාන වෝදනාදී කරන්න තියෙන නිසා. ඉතින් මෙතෙක් මේ කළ සියලු සාකච්ඡා වලින් දැනගන්න ඕනි ලෝකීය අසාරත්වයේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් වටහාගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් ධර්මානුකූලව තේරුම් ගනි යථාබෝධී ලබාගෙන දහම් මැස පහල කරලා සෝවාන් ඵලයටපත් වෙලා අප්‍රමාදව සියලු කෙලෙස් බිදහැරලා නිවන් සාක්ෂාත් කරගන්න හැකි උපරිම උත්සාහයේ වීර්යය යොදවමින් මේ කටයුතු කරගන්න ලැබුණ අත්දැවීම් මේ බුද්ධ ශාසනයෙන් අහන ධර්මයෙන් ඒ වගේ සත්පුරුෂ සංසේවනාදීන් සියලු කටයුතු යළවෙන උපරිම යහපත උදා කරගන්න අප්‍රමාදව කටයුතු කරගන්න කියලා ආශිර්වාද කරනවා අවවාද කරනවා සෑම සිල් දෙනාට යහපතක් වේවා.